අයිබෝවන් දුවේ පුතේ, අද දවසෙත් ගුරුගෙදර රේඩියෝ අධ්‍යාපනික වැඩසටහන තුළින් 11 ශ්‍රේණිය විද්‍යාව පාඩම ගෙන එන මම ගාල්ල කලාප විද්‍යාශේෂ්ත්‍ර අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරු නිල් අශෝක. ඉතින් අද දවසේදී ඔබට මම රැගෙන එනවා මිනිස් සිරුරේ පද්ධතිය ඇසුරෙන් අප පසුගිය වැඩසටහනෙන් සාකච්ඡා කරමින් සිටියේ ශ්වසන පද්ධතිය පිළිබඳ. එහි ඉතිරි කොටස තමයි අද අපි ඔබ වෙත රැගෙන එන්නේ. ඉතින් අපි අද සාකච්ඡාවට භාජනය කරන්නේ ස්වායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධත් ඒ රෝගාබාධවලින් ආරක්ෂා වී නිරෝගී ජීවිතයක් ගත කරගන්න ආකාරයත් පිළිබඳව අපි අද දවසේදී මේ වැඩසටහන තුළින් සාකච්ඡාවට භාජනය කරනවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අද දවසේ පාඩම අපි පටන් ගනිමු. මම මුලින්ම නිර්වායු ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය කියන මාතෘකාව ඔස්සේ සාකච්ඡා කරමු. මුලින්ම අපි අද සාකච්ඡා කරන්නේ ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය පිළිබඳව. දැන් අපි මේ ස්වායු ශ්වසනය කියන එක පිළිබඳව මුලින්ම සලකා බැලුවොතින් මං යෝජනා කරනවා ඔබට දරුවනේ ඒ වචනයේ පරිසමාප්ත අර්ථයම සලකා බලන්නට. ඒ කියන්නේ වචනෙන් කියවෙන අදහස තේරුම් ගන්නට. ස්වායු කියන්නේ වායු සහිත බව. ඒ කියන්නේ ස්වායු ශ්වසනය යනු වායුවක් භාවිතයට ගෙන ශ්වසනය සිදු කිරීම තුළින් ශක්තිය නිපදවා ගැනීම. මෙහිදී ස්වායු යන්නෙහි අර්ථය වඩාත් තහවුරු වන්නේ ඔක්සිජන් සමග බැඳිමින් සිදු කරන ශ්වසන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එසේනම් දරුවනේ, නිර්වායු ශ්වසනය යන්නේ අර්ථය වායු රහිත මාධ්‍යයක් තුළ සිදුවන ශ්වසන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. කෙසේ වෙතත් මේ ක්‍රියාවලි දෙකේදීම ශක්තිය නිෂ්පාදනය වෙනවා. ඒ වැඩි ශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ ස්වායු ශ්වසනය මගින්. ස්වායු ශ්වසනය සිදු නොවන විටදී නිර්වායු ශ්වසනය සිදු කරගෙන ශක්තිය නිෂ්පාදනය කරගන්නත් සෛල පෙළඹෙනවා. අපි මුලින්ම ස්වායු ශ්වසනය පිළිබඳව සාකච්ඡා කරමු, අපි වැඩිපුර ඒ ගැන කතා කරමු. දැන් දරුවනේ, ඔබ දන්නවා අපි ප්‍රධාන වශයෙන්ම අපේ සිරුරට ශක්තිය ලබා ගන්නේ ග්ලූකෝස් දහනය කිරීමෙන් කියලා. ඒ කියන්නේ ග්ලූකෝස් ඔක්සිජන් සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලය හා ශක්තිය නිපද වෙනවා. ශක්තිය අපිට හමුවන්නේ ATP ලෙසින්. මොනවද මේ ATP කියන්නේ? ATP කියන්නේ ඇඩිනොසීන් ට්‍රයිපොස්ෆේට් වලට. මේ විදියට ග්ලූකෝස් දහනය වෙන එක ඇත්තටම ගිනි දැල් රහිත දහනයක් ලෙස තමයි අපිට පේන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔක්සිජන් එක්ක එකතු වෙලා යම් ද්‍රව්‍යයක් දහනය වෙනකොට ගිනි දැල් පිට වෙනවනේ. නමුත් මේ සෛල ඇතුලේ සිදුවෙන දහන ක්‍රියාවලියේදී අපිට ගිනි දැල් පේන්නේ නැහැ. ඒ නිසා තමයි මේක ගිනි දැල් රහිත දහනයක් විදියට හඳුන්වන්නේ. ඔබ යම් කාර්යයක නිරතව සිටින විට ශක්තිය අවශ්‍ය බවත්, ශක්තිය වැය වුණාට පස්සේ සිරුරෙන් තාපය පිටවනත් බවත් ඔබට දැනෙනවනේ. දැන් අපි හිතමු ඕගොල්ලෝ ධාවන තරඟයකට සහභාගී වුණහම දුවන්න ලොකු ශක්තියක් ඕන. ඒ වගේ දෙවල ඉවරුණාට පස්සේ ඔගොල්ලන්ට දැනෙනවා ඔගොල්ලොන්ගේ සිරුරෙන් තාපය නැත්තම් රස්නේ උණුසුම එළියට එනවා. අන්න ඒ පිට වෙන්නේ අර නිෂ්පාදනය වෙනු ATP. ඔබ බොහෝ දෙනෙක් ලැබපු අත්දැකීමක් සලකා බලමු. සමහර විට ඔබට යම් යම් අවස්ථාවන් වලදී වැඩ කරන්න ගියහම කෙඬ පෙරලීම වැනි අවස්ථාවලට ඔබ මුහුණ දීලා ඇති. මෙහිදී ඇත්තටම මොකක්ද සිදුවෙන්නේ? ඔබ අධික ලෙස මහන්සි වන විට සිරුරෙන් ශක්තිය විශාල වශයෙන් වැය වෙනවා. අනේ ශක්තිය ලබාගන්නේ ආහාරයෙන් ලැබුණ ග්ලූකෝස් දහනය කිරීමෙන්. ඒක අපි හොඳින් දන්නවා දැන්. එහෙත් අපි හුස්ම ගන්නකොට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබුණොත් සෛලවල තියෙන ග්ලූකෝස් දහනය කරන්න ඔක්සිජන් මදි වෙනවා. ඒ වෙලාවට ස්වායු ශසනය සිදු වෙන්නේ නැහැ. නමුත් අපි දිගටම කාර්ය සිදු කරගෙන යනවා. එහෙනම් අපට අවශ්‍ය ශක්තිය ලබා ගන්න නම් දැන් සරිද වෙන්නේ නිර්වායු ශසනය ආරම්භ කරන්න. හැබැයි දරුවනේ, ස්වායු ශසනයේදී වගේ කාබන් ඩයොක්සයිඩ් ජලය මෙහිදී ලැබෙන්නේ නැහැ ප්‍රතිඵල විදියට. වායු රහිත මාධ්‍යකදී මෙලෙස නිර්වායු ශසනය සිදුවන විට නිෂ්පාදනය වෙන්නේ ලැක්ටික් අම්ලය සමග ශක්තිය. මේ ලැක්ටික් අම්ලය නිෂ්පාදනය වෙන්නේ සත්ව පටක තුල. වායු රහිත මාධ්‍යකදී මෙලෙස නිර්වායු ශසනය සිදුවන විට ලැක්ටික් අම්ලය නිෂ්පාදනය වීම තුලින්, එක්රැස් වීම තුලින් කෙණ්ඩා පෙරලීම සිදුවෙනවා. එහෙමනම් අපි බලමු දැන් ශාක සෛලවල නිර්වායු ශසනය සිදුවෙනකොට මොකක්ද වෙන්නේ කියලා. සත්ව පටකවල මේ ක්‍රියාවලිය සිදුවෙනකොට, ඒ කියන්නේ නිර්වායු ශසනය සිදුවෙනකොට ලැක්ටික් අම්ලය නිෂ්පාදනය වෙනවා ශක්තියත් ලබා දෙමින්. හැබැයි ශාක සෛලවල නිර්වායු ශසනය සිදුවන විට නිෂ්පාදනය වෙන්නේ ඉතිල් මධ්‍යසාරය. අපි ඇල්කොහොල් කියලා කියන්නේ ඉතිල් මධ්‍යසාරය තමයි මෙහිදී නිෂ්පාදනය වෙන්නේ. මේකට හොඳම උදාහරණයක් තමයි සීනි මාධ්‍යයකට, සීනිමය මාධ්‍යයකට ඊස්ට් සෛල එක්කල විට මධ්‍යසාර නිෂ්පාදනය වෙනවා. අපි මේක හඳුන්වන්නේ පැසීමේ ක්‍රියාවලිය කියලා. දැන් ඔය පොල් මලෙන් ලබා ගන්න සීනිමය මාධ්‍යයට ඊස්ට් සෛල දැම්මහම ඇල්කොහොල් හැදෙනවා. එතකොට සිදුවෙන්නේ පැසීමේ ක්‍රියාවලිය, ඒ කියන්නේ නිර්වායු ශසනය. ඒ වගේම ආප්ප මිශ්‍රණයක් අපි පිළියෙල කරනකොට ඊස්ට් සෛල ස්වල්පයක් එකතු කරගන්නේ ඒ පිටි මිශ්‍රණයේ තියෙන සීනිමය මාධ්‍ය තුල ඊස්ට් සෛල නිර්වායු ශසනය සිදු කිරීම නිසා. එතකොට ඒක පිපීමේ, විශේෂයෙන්ම බේකරි කර්මාන්තයේදී මේ දේ සිදු වෙනවා. පිපීම අර ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි, ඒව රැඳිච්ච ස්ථාන තමයි එහි සිදුරු ලෙස අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ නිර්වායු ශසන ක්‍රියාවලිය අපි බොහෝ කර්මාන්ත සඳහාත් යොදා ගන්නවා. ස්වායු හා නිර්වායු ශසනය පිළිබඳ තවදුරටත් අපි කතා කළොත්, ස්වායු ශසනයේදී ග්ලූකෝස් අණු සම්පූර්ණයෙන් බිඳවැටීමක් සිදු වුණත්, නිර්වායු ශසනයේදී ග්ලූකෝස් අණුවක් සම්පූර්ණයෙන් බිඳවැටෙන්නේ නැහැ පුතේ. ස්වායු ශසනයේදී නම් ග්ලූකෝස් අණුවක් සම්පූර්ණයෙන්ම බිඳවැටලා තමයි කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ශක්තිය ලැබෙන්නේ. නමුත් නිර්වායු ශසනයේදී සම්පූර්ණයෙන්ම ග්ලූකෝස් අණු බිඳවැටෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ, ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් නැමැති අධිශක්ති සංයෝගයෙන් රසායනික ශක්තිය ලෙසින් තමයි ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. ජීවක්‍රියාවලි සඳහා ශක්තිය අපට ලැබෙන්නේ මෙන්න මේ ATP බිඳවැටීමෙන්. දැන් අපි බලමු මේ ATP වල කාර්යභාරය. ප්‍රධානම දේ තමයි ඒවා ශක්තිය ගබඩා කිරීම. ඒ වගේම ශක්තිය නිදහස් කිරීමත් ATP මගින් සිදු කෙරෙනවා. ශක්ති වාහකයා ලෙස කටයුතු කිරීමත් මේ ATP වලට පුළුවන්. එහෙමනම් දරුවනේ, අපි ශ්වසන පද්ධතියේ අවසාන කොටසට තමයි දැන් අවතීර්ණය වෙලා තියෙන්නේ. හොඳයි, අපි දැන් බලමු මොනවද ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන රෝග කියලා. දැන් හැමෝම දන්නවා මේ රෝග නම් කරන්න කියලා කිව්වොතින් ඉස්සෙල්ලම කියන්නේ මොකක්ද? දූල පුතාලා දැන් බය නැතුව දෙන උත්තරේ තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන රෝග අතර හොඳම දන්න කෙනා තමයි COVID-19. එහෙම නැත්නම් අපි කොරෝනා කියන අසනීපය. ඔව්, ඒක ඉතාම නිවැරදි. COVID-19 සම්පූර්ණයෙන්ම ශ්වසන පද්ධතියට වැළඳෙන රෝගයක්. ඉස්සරනම් ප්‍රමුඛ පෙළේ ශ්වසන රෝගය විදියට අපි නම් කරේ හැමෝටම හැදෙන හෙම්බිරිස්සාව, එහෙම නැත්නම් සෙම්ප්‍රතික්ෂාව. දැන් ඒකේ ප්‍රමුඛත්වය අරගෙන තියෙන්නේ COVID-19. හොඳයි, අපි එහෙනම් රෝග ලයිස්තුවක් හදාගනිමු. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගන්න. ඔව්, මුලින්ම අපි තාමත් අංක එකේ තියෙනවා තවදුරටත් සෙම්ප්‍රතික්ෂාව, නිව්මෝනියාව, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වාසනාලිකා ප්‍රදාහය, ඒ වගේම මාරාන්තික රෝගයක් තියෙනවා තව ෂය රෝගය කියලා. මීට අමතරව දුම්පානය නිසා රෝගාබාධ රැසකට ශ්වසන පද්ධතිය නිරාවරණය වෙනවා. ඉතාම කුඩා විවිධ අංශු ශ්වසන පද්ධතියට ඇතුළු වුණහම ඇතිවන රෝග කීපයකුත් දැන් හඳුනගෙන තියෙනවා. අපි ඒව බලමු දැන්. ඒ තමයි සිලිකෝසිස් සහ ඇස්බෙස්ටෝසිස්. දැන් අපි මේ හැම රෝගයක් ගැනම කෙටියෙන් හඳුනා ගැනීමක් සිදු කරමු. ඉතින් දුවේ පුතේ, ඔන්න සුපුරුදු පරිදි සෙම්ප්‍රතික්ෂාව හෙවත් කොමන් කෝල්ඩ් කියන රෝගය සැලකිල්ලට භාජනය කරන්නම්. අපි ඒකට කියන්නේ හෙම්බිරිස්සාව කියලානේ. මේ සෙම්ප්‍රතික්ෂාව වෛරසයක් නිසා ඇතිවන රෝගයක්. රෝග ලක්ෂණ විදයට හිසරදය, කිවිසුම් යාම, සොටු දියර ගැලීම, කැස්ස වැනි රෝග ලක්ෂණ දකින්න පුළුවන්. වෛරස් රෝගයක් නිසා මේ රෝගයට ඖෂධ ප්‍රතිකාර නැහැ. මේ රෝගයෙන් වැළකී සිටීමට නම් වෛරසවලට හිතකර දූවිලි, පින්න වැනි පරිසර තත්ත්වවලින් ආරක්ෂා වීම වැදගත්. ඊළඟට අපි බලමු නිව්මෝනියාව කියන රෝගය ගැන. මේකත් අපිට මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙනවා, COVID-19 නිසා ඇතිවන නිව්මෝනියා තත්ත්වය කියලා. මේක නම් හැදෙන්නේ වෛරස් වලින් විතරක් නෙමෙයි, පෙනහැලිවලට බැක්ටීරියා, වෛරස් වැනි විසබීජ ඇතුළු වීමෙන් නිව්මෝනියාව හැදෙනවා. එතකොට පෙනහැලි ආසාදනය වෙලා ඒ තුළ දියර එක් රැස් වෙනවා. කල්ගත වූ සෙම්ප්‍රතික්ෂාව කැස්ස නිව්මෝනියාවට හේතු වෙනවා. අපි හඳුනාගත්ම අලුත්ම තත්ත්වය තමයි මේ COVID-19 තත්ත්වය. එහි භයානකත්වය මේ වන විටත් අපි අත්විඳිමින් ඉන්නවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් තවත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් තමයි ඇදුම කියන්නේ. ඇදුම කියන්නේ ආසාත්මිකතාවයක්. ඒ කියන්නේ ඇලර්ජි එකක්. මොනවද මේ ඇලර්ජි කියන්නේ? කොහොමද ඒව ඇති වෙන්නේ? දූවිලි, පරාග, ලීකුඩු, සත්වලොම්, දුම වගේ කුඩා අංශුවලට ශ්වසන පද්ධතිය දක්වන ආසාත්මිකතාවය නිසා ශ්වාසනාලිකා ඇතුළතින් ඉදිමිලා හරස්කඩ කුඩා වෙලා, ඒ කියන්නේ නලය පටු වෙලා ආශ්වාස කිරීමේ අපහසුතාවය ඇති වෙනවා. ආශ්වාසයේදී සිහින් හඬක් නිකුත් වෙනවා. බ්‍රොන්කයිටිස් සහ ශ්වාසනාල ප්‍රදාහය පිළිබඳ මීළඟට අපි සලකා බලමු. වෛරසයක් හෝ බැක්ටීරියාවක් ආසාදනයකින් ශ්වාසනාලිකා ඉදිමීම නිසායි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ශ්වාසනාලිකා බැක්ටීරියා හෝ වෛරස් නිසා ආසාදනයකට ලක් වෙනවා. ඒකයි බ්‍රොන්කයිටිස් කියන්නේ. අධික කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම මෙම රෝග ලක්ෂණ අපිට හඳුනගන්න පුළුවන්. මේ ශ්වාසනාලිකාවලට අමතරව ස්වරාලය ආසාදනය වීම නිසා කටහඬ පිටවීමකුත් මෙහිදී සිදුවෙන්නේ නැහැ. අපි මීට පස්සේ බලමු ඊළඟ රෝගය ගැන. ඒක තමයි ෂය රෝගය. මේක ගැන හොඳක් දෙනෙක් නොදන්න කතාවක් තමයි තියෙන්නේ. හිතන්න, ඔබ ඉපදිලා පැය 24ක් යන්න කලින් ඔබට එන්නතක් ලබා දෙනවා. ඒ එන්නත මොකක් කියලාද හඳුනන්නේ? ඔබ හඳුනාගෙන තියෙනවද දුවේ පුතේ? ඔබට ජීවිතේ පළවෙනි වතාවට ආරෝග්‍ය ශාලාවේදී ඔබ ලැබුණු දවසේ පළවෙනි පැය 24 ඇතුළතදී ලැබෙන්නේ TB වැක්සීන් එක. ඒ කියන්නේ TB එන්නත. ඒ එන්නත හඳුන්වන්නේ TB වැක්සීන් කියලා. මොකද මේ TB කියන්නේ? TB කියන්නේ දුවේ පුතේ ටියුබකියුලස් බැසිලස් එන්නත. ටියුබකියුලස් බැසිලස් කියන්නේ ෂය රෝගයට හේතුකාරක වන බැක්ටීරියාවක්. එහෙනම් අපේ ජීවිතයේ මුලින්ම විඳින එන්නත තමයි මේ TB එන්නත. බැක්ටීරියාව පෙනහැලි තුළට ඇතුළු වෙලා ගුණනය වෙලා එයාගේ වර්ගයා බෝ කරගන්නවා පෙනහළු පෘෂ්ඨය තුළදී. මේ බැක්ටීරියා ගහණය ක්‍රමයෙන් වැඩෙමින් පෙනහැලි පටක කාදමන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පෙනහැලි ක්ෂය වෙන්නට පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන් පෙනහැලි ආසාදනය වුවාට රෝගය නිසා ශරීරයේ වෙනත් ස්ථානවලට බලපෑම් ඇති වෙනවා. රෝගය ඇතිවන විට සෙම සමග ෂය වූ පෙනහැලි පටක කැබලි පිට වෙලා යනවා සෙමත් එක්ක. පෙනහැලි ක්‍රමයෙන් ක්ෂය වීම සිදු වෙනවා. මේ නිසා රුධිර වාහිනී පවා බිඳී ගොස් කහින විට සෙම සමග රුධිරය පිට වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ මෙන්න මේ වගේ තවදුරටත් මේ රෝග ලක්ෂණ වැඩි වෙනවා. අධික වෙහෙස, කැස්ස සමග රුධිරය පිටවීම, කෑම අරුචිය, උණ, ශරීරය ක්ෂය වීම හඳුනගන්නට පුළුවන්. රෝගය වළක්වා ගැනීමට නම් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම හා වැළඳුමින් විට නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. දුම්පානය නිසාත් පෙනහළු ආශ්‍රිත විවිධ රෝග ඇති වෙනවා. පිළිකා ප්‍රධානම තැනක් ගන්නවා ඒ අතරින්. ඒ වගේම බ්‍රොන්කයිටිස් රෝගයත් බහුලව වැළඳෙනවා දුම්පානය කරන්නන්ට. ඉතින් අද දවසෙත් අපේ දරුවන්ට පුංචි පුනරීක්ෂණයකට යොමු කරන්න කැමති. ඔන්න එහෙනම් අද දවසේ පළවෙනි ප්‍රශ්නය. ස්වායු ශ්වසනයේදී නිපද වෙන ද්‍රව්‍යමය පළ දෙකක් නම් කරන්න. ස්වායු ශ්වසනයේදී සිදුවන ද්‍රව්‍යමය පළ දෙකක් නම් කරන්න. දෙවනි ප්‍රශ්නය, ශාකවල සිදුවන නිර්වායු ශ්වසනයේදී නිෂ්පාදනය වන ප්‍රධාන ඵලය කුමක්ද? ශාකවල සිදුවන නිර්වායු ශ්වසනයේදී නිෂ්පාදනය වන ප්‍රධාන ඵලය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය, සත්ව පටක තුළ ස්වායු ශ්වසනය සිදුවන විට නිපද වෙන ප්‍රධාන ඵලය කුමක්ද? හතරවෙනි ප්‍රශ්නය, ෂය රෝගය වැළඳීමට හේතුවන රෝගකාරක කාණ්ඩය සහ එම රෝගකාරකයා නම් කරන්න. ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා ඇතිවීම කෙරෙහි බලපාන සිගරට් දුමේ ඇති රසායනිකය කුමක්ද? ඉතින් අපි මේවාට පිළිතුරු සාකච්ඡා කරමු කෙටියෙන්. ස්වායු ශ්වසනයේදී නිපද වෙන ද්‍රව්‍යමය පල දෙකක් නම් කරන්න. අපි හොඳින් දන්නවා ඒ කාබන් ඩයොක්සයිඩ්ස් ජහ ජලය බව. ශාකවල සිදුවන නිර්වායු ශ්වසනයේදී නිෂ්පාදනය වන ප්‍රධාන ඵලය වෙන්නේ ඉතිල් මධ්‍යසාරය. ක්ෂයරෝගය වැළඳීමට හේතුවන රෝගකාරක කාණ්ඩය වෙන්නේ බැක්ටීරියා, රෝගකාරකය වෙන්නේ ටියුබකියුලස් බැසිලස්. සත්ව පටක තුළ ස්වායුශ්වසනය සිදුවන විට නිත්‍යවන ප්‍රධාන ඵලය වෙන්නේ ලැක්ටික් අම්ලය. ඒ වගේම සිගරට් දුමේ අඩංගු වෙනවා නිකොටීන්. හොඳයි දරුවනේ, එහෙනම් අද පාඩමෙන් අපි සමුගන්න සූදානම් ශ්වසන පද්ධතිය පිළිබඳ මෙම රේඩියෝ වැඩසටහන වඩාත් ඵලදායී ලෙස යොදාගන්න ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.